Honorable Dylan Pereira, you have 7 minutes. Order, please. Honorable Rohini Kumari Vijayaratne to the chair.
ඔබතුමා කතාව පවත්වන්න.
ගලු මූලාශ්‍රවණ මන්ත්‍රීතුමියනි, අද දිනේ අපි මුදල් අමාත්‍යාංශයට වෙළඳ අමාත්‍යාංශයට අදාළ කැසට් කණ්ණාමක් පිළිබඳව කතිකා කරත් මටත් සිද්ධ වෙනවා. අද අපි කවුරුත් කතා කරන මම එක රංජන් රාමනායක කියලා කියන්නේ නෑ. නමුත් උසාවියට අපහාස කිරීමේ නීතිය පිළිබඳව අපේ රටේ අවධානය යොමු කරනවාද නැද්ද කියන කාරණය පිළිබඳව කතා කරන්න. තමයි රංජන රාමනායක මැතිතුමා පිළිබඳව මේක පක්ෂ විපක්ෂ ભેද බෙදිලා අපි කතා කරන්නේ ඇයි කියලා මට තේරෙන්නේ නැත්තේ. රංජන රාමනායක මැතිතුමාට උසාවියට අපහාස කිරීම කියන චෝදනාව ගොනු වෙන්නේ අපේ ආණ්ඩුව කාලේ නෙවෙයි. මැතිතුමාට මේ චෝදනාව ගොනු වෙන්නේ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව කාලේ. එතුමාගේ නඩුව අහන විනිශ්චයකාරවරුන් තුන්දෙනාගෙන් දෙන්නෙක්ම අර මහින්ද රාජපක්ෂ මැතිතුමාව අපි කීප දෙනෙක් එකතු වෙලා අගමැති කරපු වෙලාවේ පාර්ලිමේන්තු විසිරුවා හැරපු ඒ සුප්‍රීම උසාවි නඩු තීන්දුවේ විනිශ්චයකරු දෙන්න සම්බන්ධයෙන් ඒගොල්ලෝ බොහොම අපක්ෂපාතී කියලා රංජන් රාමනායක මැතිතුමා මේ පාර්ලිමේන්තුවේ කියලා තියෙනවා. නඩු තීන්දුවේ වෙලාවේ ඒක අනිත් විශ්වකාරවරයා අර ඊනියා ව්‍යස්තාදායක ස්වභාව තියෙන කාලේ අධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය අභිබවලා ඒක අපි කියන්නේ මේ අනිත් විනිශ්චයකාරවරුන් ඉන්නේද්දි ඊට උඩින් විවිධ උසස් වීම් ලැබලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය විනිශ්චයකාරවරේ. ඒ විනිශ්චයකාරවරයා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලේ ඉතාම හොඳ අපක්ෂපාති කෙනෙක් හැටියට තමයි මේ පාර්ලිමේන්තුවේම කතා කරලා තියෙන්නේ. ඒ නිසා විනිශ්චයකාරවරු තුන්දෙනා බොහොම අපක්ෂපාති හැටියට අපිටත් වඩා තමුන්නාසලා පිළිගත් විනිශ්චයකාරවරු තුන්දෙනෙක්. ඒ නිසා එතුමාට මේ විනිශ්චයකාරවරුන්ගේ බලපෑම මත දඬුවම් උනා කියලා කල්පනා කරන්නේ නැහැ. ඊළඟට එතුමාම ඊයේ එතුමාගේ FB එකේ දාලා තියෙනවා එතුමාට සහ දුමිඳු සිල්වා මැතිතුමා දෙදෙනාටම එක විට ජනාධිපති සමාව ලැබුණොත් ඒක විශේෂ සිද්ධියක් වේවි කියලා. ඒක රංජන රාමනායක මැතිතුමාට තේරෙනවා තමුන්නාසල නොතේරුණාට දැන් රංජන්ට තියෙන එකම විකල්පය ජනාධිපති සමාව පමණයි කියලා. හැබැයි ඒක රංජන්ට තේරුණාට තමුන්නාසල කරන්නේ රංජන්ගේ දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීකම වේර ගන්න නෙමෙයි තමුන්න උත්සාහ කරන්න ඕනේ. රංජන් ඊළඟ පාර්ලිමේන්තුවට අඩුගාන තරඟයට ගේන්න ට්‍රයි කරන්න තියෙන එකම ක්‍රමය තමයි ජනාධිපති සමාවක් ගන්න එක. තමුන්නාසල කරන එක නෙමෙයි. රංජන්ව පාවිච්චි කරන අනිල් වික්‍රමසිංහ මහත්තයා එයාට ඕනේ වැඩේ කරන්න. රංජන්ව කඩේ ඇරියා. රංජන්ව ඇඳුවා. රංජන්ව පොර කරා. රංජන් ගුණාගේ ලනුව කාලා ඒවටික් කරා. අවසානයේ රංජන් බේරගන්න ඉදිරිපත් වුණේ නැහැ තමුන්නාසලගේ ආණ්ඩුව කාලේ නඩුව දාන කොට. දැන් රංජන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීකම තහිනි වෙනවා. ඒ වගේම අවුරුදු 7කට ප්‍රජායිතිය හවුසි වෙනවා. තමුන්නාසල කරන්නේ තවදුරටත් රණවීර ක්‍රිෂ්ණ මහතා කරා වගේම එතුමා පාවිච්චි කරනවා තමුන්නාසල දේශපාලන වාසිය සඳහා. දැන් මොකද කළ යුතු
වන්නේ?
දැන් කළ යුතු වන්නේ ඒක නෙමෙයි. කළ යුතු වන්නේ දැනට තියෙන නීතිය වෙනස් කරන්න බෑ. අපිට දැන් වෙනස් කරත් පස්සට බලපන් වෙනස් කරන්න බෑ. 66 වගන්තිය 89 90 91 105 125 මෙන්න මේ තියෙන වගන්තිය කොහොම අරගෙන කියලා බලමු. අපිට පැහැදිලිවම පේනවා රංජන් රාමනායක අපේ මිත්‍රයාට තියෙන එකම ගැලවුම අඩුගාන ඊළඟ වතාවේ පාර්ලිමේන්තුවේ ඉල්ලන්න ඕන නම් ජනාධිපති සමාවක් පමණයි. දුමින්ද සිල්වාට තියෙන අවස්ථාවම විතරයි තුමට තියෙන්නේ. එතනින් යන්න නැහැ. එතනින් යහට නැහැ. ඇයි? මොකද අපීල් එකක් දාන්න තැනක් නැහැ. සුමන්දිරන් මන්ත්‍රීතුමා කියනවා මේ ඩීල් එකක් දානවා නෙමෙයි. ඩීල් දාන්න බෑනේ දැන්. දැන් ඩීල් දාන්න බෑ මොකද යාට මෙහෙන්න බෑනේ මහත්තයා මෙන්න බෑනේ මහත්තයෝ ඉතින් ඒ නිසා සුමන්දින මන්දතුමා කියනවා ලංකාවේ අපරාධ නීතිය යටතේ ඇපල් කිරීමේ අවස්ථාවක් අපේ ව්‍යවස්ථාවේ තිබෙනවා කියලා. නමුත් 105 ව්‍යවස්ථාව පැහැදිලිවම කියනවා උසාවියට අපහාසයකට සම්බන්ධ මේ නීතිය එතන ඉහට ඇපලක් නැහැ. තියෙන එතන ඉහට ඇපලක් නැත්තම් දැන් තියෙන ජනාධිපති සමාව පමණයි. ඒ නිසා ඒක පිළි අරගෙන ජනාධිපති සමාවක් දක්වා ගියොත් අඩුගානේ රංජන්ට ඊළඟට පාර්ලිමේන්තුවේ ඉන්න පුළුවන් වෙයි. දැන් තමුන්නාන්සලා රංජන්ව පාවිච්චි කරලා මඩේ හොද හොද රංජන් 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 වීරය කියලා කිව්වට වෙන්නේ මොකද්ද? රංජන්ට ඊළඟට ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණ ඉල්ලන්නවත් අවස්ථාව නොදෙනකයි මේ කරන්නේ. ඒ නිසා තමුන්නාන්සලා ඇත්තටම රංජන් රාමනායක ඊළඟට පාර්ලිමේන්තුවේ කැමති නම් දැන් එතුමාට ජනාධිපති සමාවක් ගන්න කටයුතු කරන්න.
ඔබතුමාට මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
මට ජොන්සන් ෆර්නැන්ඩෝ ඔබතුමාගේ වෙලාවෙන් විනාඩි 3ක් ලැබෙනවා.
නලින් බණ්ඩාර අහගන්න.
ඒක ඊළංකාරණේ මට කියන්න තියෙන්නේ ඊළංකාරණේ මට කියන්න තියෙන්නේ උසාවියට අපහාස කිරීම කියන නීති සම්බන්ධයෙන් අපි දැන්වත් කටයුතු කරනවා නම් එහෙනම් ඊළඟ අලුත් ආණුක්‍රම ව්‍යවස්ථාව හදනකොටවත් ඒ පිළිබඳව කටයුතු කරමු. තවත් කෙනෙක් උසාවියට අපහාස කරලා മന്ത്രി අපහාස කරලා උසාවියට අපහාස කරලා වැඩිකාරය වෙනකන් ඉන්නේ නැතුව what we didn't need to so yes
වට තුනක් අඩු වෙන නමේ
ගන්න මයික් එක ගන්න දෙන්න මයික් එක
ඉනාඩිය එතුමාගේ අවසරය පිට මං හිතන්නේ ඔබතුමාත් ඒ දවස්වල පාර්ලිමේන්තුවේ ඉඳලා ඇති චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ජනාධිපතිතුමිය ඉන්න කාලේ ලක්ෂ්මන් කදිරිකාමර මැතිතුමාගේ මූලිකත්වයෙන් කමිටුවක් පත් කළා මේ උසාවියට අපහාස කිරීමේ පිළිබඳව ඒ නීති රීති ගේන්න හා ඒවා සංශෝධනය කිරීම පිළිබඳව මං හිතන්නේ ඔබතුමා ඒ ගැන පොඩ්ඩක් කිව්වොත් හොඳයි.
මන්තුමා දැන් බලන්න අපි දැන් ඒ වෙලාවේ එවැනි නීතිය වෙනස් වීම අවශ්‍යයි කියන එක මතු වුණා. නමුත් ස්පීෂානායක ඇමතිතුමා උසාවියට අපහාස කිරීමට වරදකාරය වෙනතුරු ඒ ගැන සාකච්ඡාවක් කරුණේ. දැන් ඊට පස්සේ ආයි රංජන් රාමනායක මැතිතුමා උසාවියට අපහාස කිරීමේ වැරදකාරය වෙනතුරු ඒක සාකච්ඡා මත වෙන්නේ නැහැ. දැන් රංජන් රාමනායක මැතිතුමාට වෙච්ච ප්‍රශ්නේ තමයි එතුමා උසාවිය දූෂිතයි කියන අතරතුර මේ පැත්තෙන් උසාවියට කෝල් දාලා විනිශ්චයකාරවරුන්ට නඩු දින්දුර බලපෑම් කරා කියලා අහුවෙනවා. ඊළඟට මේ පැත්තෙන් පොලිසිය දූෂිතයි කියන ගමන් පොලිසිය උසස් නිලධාරියන් ටෙලිෆෝන් කෝල් දාලා යම් තීන්දුව වෙනස් කරගන්න මම විදිහට උනා කියලා අහුවෙනවා. ඒ වෙන්නේ මොකද? රංජන් රාමනායකගේ පැත්තක් පොලිසිය සහ උසාවියේ දූෂණය කතා කරනවා. අනිත් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා පක්ෂ නායකයාගේ එතුමාව පාවිච්චි කරනවා කඩේව. දැන් අද වෙන දේම තමයි. එදා පෙරිය දොරේ පාවිච්චි කරා අද සින්න දොරේත් ඒ වැඩේම කරනවා. එතුමා හිරේ. දැන් එතුමා හිරේ ගිය මිනිහට දැන් එළියට ඇවිල්ලා අඩු ගානේ ජනාධිපති සමාව ඉල්ල ගන්න කටයුතු කරන්නේ නැතුව දැන් හිරේ දාලත් හිරේන රංගන පාවිච්චි කරනවා තමන්ගේ පක්ෂයේ ඉදිරිගමන සඳහා. දැන් කල යුත්තේ ලක්ෂ්මන් කිරියල් මැතිතුමා වගේ නීති දන්න කෙනෙක් අල්ලගෙන එතුමා දන්නවනේ අල්ලගෙන ජනාධිපති සමාව ලබා ගැනීම සඳහා ඉල්ලීමක් කරන්න.
ඔබතුමාට මිනිත්තු දෙකක්
කාලයක් තියෙනවා. ආ
මිනිත්තු දෙකක් තියෙනවා.
බොහොම ස්තුතියි. ඒ නිසා මම මේ කියන්න ගියේ රංජන් රාමනායක මැතිතුමාගේ මේ නඩු තීන්දුව තුල විනිශ්චයකාරවරුන්ව අපක්ෂපාතිව කල්පනා කරලා කටයුතු කරලා තීන්දුව දීලා තියෙනවා. රංජන්ට අසාධාරණයක් වුණා කියලා ඔයගොල්ලෝ හිතනවනම් දැන් කරන්න තියෙන්නේ රංජන්ව පාර්ලිමේන්තුවේ ගෙන කියන එක නෙමෙයි. රංජන්ගේ අහිමි වෙලා තියෙන ප්‍රජාධිපතිය අවුරුදු 7ක් නවත්තගන්න පුළුවන් නම් අඩුගානේ ඊළඟ මැතිවරණේ උඩ තනියෙන්න පුළුවන් වෙයි. තමුන්නාසල දැම්මේ කරන්නේ රංජන්ට මේ පාර පාර්ලිමේන්තුවස නැතුණා ඒක අපෝ ගන්න වෙන්නේ නැහැ. ඊළඟ පාරත් ඉල්ලන්න බැරි වෙන එකයි. මේ රංජන්ට හොඳක් නැහැ කරන්නේ. අර රනිල් වික්‍රමසිංහට අහුවෙලා රංජන් කඩේ ගියා. අද සනිත් ප්‍රගුණාසල එතුමා කඩේ අරිනවා. ඒ කඩේ අරින වැඩේට ඕගොල්ලෝ කීප දෙනෙක් නඳුනවා තමයි අහුවෙලා ඉන්නවා. මෙතන ඉන්න සමහර උදේ වෙනවා රංජන් ඇත්ත යාළුවෝ. ඉතින් ඕගොල්ලෝ හිතන්නේ අපි මේ අනේ පෙඩි මේ රංජන් නලින් බණ්ඩාර රංජන්ගේ යාළුවා. නලින් හිතන් ඉන්නේ මේ අනේ පෙනී රංජන් නේ නෑ. ඔබතුමා සජිත් ප්‍රේමදාසේ ගේමට අහු වෙලා රංජන්ට ඊළඟ පාර්ලත් පාර්ලිමේන්තු ඉල්ලන්න බැරි දඬ වැඩේ කරනවා. ඒකයි මේ කරන්නේ. රංජන් ගම්පහෙන් ඊළඟ ඉල්ලන ඉල්ලනෝනේ. එතකොට ඊළඟට මම මේ කියන්නේ ගම්පහ දිස්ත්‍රික්කේ වන්තුමාලා නෙමෙයි. සමහර ගම්පහෙන් ඉල්ලන්න බලන් ඉන්න ඊළඟ අපේක්ෂකයෝ හිතනවා රංජනේ බාධාවක්. ඒක දැන් ඉඳලම රංජන්ට ගේම ගහනවා. දැන් ඉඳලම ඊළඟ වර ඉල්ලන්න බැරි වෙන්න. ඒකට සමහර අපේ මන්ත්‍රීවරු අහුවෙලා ඉන්නවා. ඒ නිසා මම කියන්නේ රංජන් රාමනායක කරේ වරදක්. එතුමා හිරේ ගියා.
අර මන්ත්‍රීතුමා
ඊළඟ පාර ඇත්තටම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කියලා රංජන් රාමනායක පාර්ලිමේන්තු ගෙනෙන්න ඕන නම් දැන් තියෙන්නේ මේ පාර්ලිමේන්තුවේ රංජන් නේනකට සටන් කරන එක කරන්න බෑ කරන්න වෙන්නේ නැහැ. ඒක ඉවරයි. ඒක අවසානාත්මකයි. එහෙනම් එතුමාගේ ප්‍රජායිතිය හොසි වෙන එක නවත්ත ගන්න ජනාධිපති සමාව කියන එකයි. එතකොට එතුමා ඊයේ එතුමාගේ Facebook ගිනුමේ හිරේ ඉඳලා කිව්ව වගේම දැන් මම මේ කියන අහන්නේ එතුමා බඳලා ගන්න ඉඳලා. එතකොට අඩු ගානේ එතුමාටත් පුළුවන් වෙයි එතුමා කියන විදිහටම එතුමාටයි එතුමාගේ ආදරණීය යාළුවා දුමින සිල්ලයි දෙන්නටම ජනාධිපති සමාවක් අරගෙන ඉලෙට එන්න. ඒක තමයි එතුමා කියලා තිබුණේ. ඒ නිසා දැන් කළ යුතු දේ රංජනව නැවත පාවිච්චි කළ අමාරු දානක නෙමෙයි. ඇත්තටම රංජන් සාදරේ නම් අඩු ගන්න ඊළඟ ප්‍රතිවරණ වෙන තුමා ගෙන්න ගන්න කටයුතු කරන්නයි කියලා මා කියන්න ඕනේ. බොහොම ස්තුතියි.
ගරු නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 11ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි. ඔබතුමියට අපේ හිතවත් ඩිලාන් පෙරර මහත්මයාගේ කතාවෙන් පස්සේ කතා කරනකොට මට හිතුනේ අර එතුමා කිව්වා අත්දැකීම් අඩු පළපුරුද්ද අඩු විනිසුරුවෝ ඩබල් ප්‍රමෝෂන් දාලා හිට උඩ කට්ටියටත් උඩින් ස්ථානගත කරා කියලා. දැන් ගරු ඩිලාන් පෙරර මහත්මනි ඔබතුමාටත් ඔය 1, 2, 3, 4 වෙනි පෝලිමට පේරියට යන්න වෙලා තියෙන්නේ. අන්නේ වැඩේ තමයි වෙලා තියෙන්නේ. පව් මට නම් දුකයි ඔබතුමා දක්ෂය අපි දන්නවා. ඔබතුමා දැන් 4 වෙනි පේලියේ නිකන් අර ලෙව්කේ මැතිදු වගේ තමයි තනියම ඉන්නවා කෑග ගහ කඩේ යනවා එච්චර තමයි තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම අද මුදල් පනත් නෙමෙයි දැන් අද රංජන් රාමනායක මහත්තයා ගැන තමයි මේ කට්ටිය කතා කරන්නේ. මටත් ප්‍රශ්නයක් මේ බැලුවා මේ මොකද මේ අද වෙළඳ භාණ්ඩයක් වෙලාද රංජන් රාමනායක කියලා ගරු මූලාසනය අපේ හිතවත් මන්ත්‍රීතුමියනේ මට අහන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද අපි මේ කවුරුවත් මේ අධිකරණ තීන්දුව පිළිබඳව අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට අධිකරණ තීන්දුව පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. අපිට හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. මේ ආණ්ඩුව අපිට මතකයි බලයට එනකොට ගරු අශෝක අබේසිංහ මහත්මනි මහ බැංකුව මහ දවල් මංකොල්ල කාපුවාට දඬුවම් දෙනවා කියන්නේ පැය 48 ඉඳන් 72 ඉඳන් මන් දන්නේ නැහැ. දැන් කාලයක් ගත වෙලා කිසිම දඬුවමක් නම් අපිට පේන්නේ නැහැ. ඊළඟට පාස්කු ප්‍රහාරයට වරදකරුවන්ට දඬුවම් දෙනවා කිව්වා. දැන් පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා වසරකටත් වැඩි කාලයක් ගත වෙලා ජනාධිපතිතුමා පත් වෙලා වසරකට වැඩි කාලයක් ගත වෙලා ආණ්ඩුවටත් මාස 6ක් කිට්ටු වෙනවා. පාස්කු ප්‍රහාරයට දඬුවම් දෙනවා නම් අපිට පේන්නේ නැහැ. හැබැයි අර කවුද කිව්වා වගේ සීනේ තුරේ චන්ද්‍රකාන්ත නේද පිල්ලයන් මහත්තයා. පිල්ලයන් මහත්තයලා නම් එළියට ආවා. එනිසා අද මේ ආණ්ඩුව බලයට පත් කරපු 169 ජනතාවගේ පොරොන්දු නෙමේ ඉෂ්ට කරන්නේ. තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයේ දාන් ටික තමයි ඉත්තෝ ටික තමයි අදගෙන යන්නේ කියන එක අපිට පේන්නේ. තමයි තමන්ට ඕන ඉත්තෝ ටික ඉස්සරහට ගන්න, තමන්ට ඕන ඉත්තෝ ටික කපලා දාන්න. ඈ ඒ වැඩ පිළිවෙල තමයි ක්‍රියාත්මක වෙන්නේ කියන එක බොහොම පැහැදිලිව පේනවා. දැන් මට හිතෙනවා අපේ රටේ අද මේ සමහරු කතා කරපු ආකාරයට අපේ රටේ වැඩිම වැරදි කරනවාරක් කරපු මේ රටට වැඩිම සමාජ අසාධාරණය කරපු මේ රට විනාශ කරපු හොරා කාපු මංකොල්ල කාපු කුඩු විකුණපු ජඩ වැඩකම් කුප්පකම් කරපු මිනිහා තමයි රංජන් රාමනායක. ඒ කුප්පකම් කරපු මිනිහා තමයි රංජන් රාමනායක. අනිත් සේරා සාන්තුවාදී තපස් රකින්න අපේ මන්ත්‍රීතුමිය. සාන්තුවාදී තපස් රකින්න තමයි අනිත් සේරම. ඒ නිසා අර විජය කුමාරතුංග මහත්තයාගේ සින්දුව මට මතක් වෙනවා. දඟගෙයි දඬුවම් සිව්මලි වැඩිනම් අලුගෝසුවනේ එල්ලාපන්. රංජන් රාමනායක මහත්තයා එදා උසාවියට යද්දි උසාවියෙන් බන්දනාගාරට යද්දි මම එතන හිටියා. එතුමා කිව්වේ ඔව් මාව එල්ලපල්ලා මම සමාව ගන්නෙ නෑ දැන් මේ යෝජනා කරන ජනාධිපති සමාව ගන්න අර සමාව ගන්න මේ සමාව ගන්න රංජන් රාමනායකතුමා මොකද්ද කිව්වේ මම සමාව ගන්නෙ නැහැ මම කියපු එකක්වත් අකුල ගන්නෙ නැහැ මම කිව්වේ මේ රටේ තියෙන ඇත්ත මේ භූමියේ තියෙන ඇත්ත යථාර්ථය මේ සුදු ඇඳුමට යටත් වෙලා හොරගම් කරන මිනිමරණ ජඩකම් කරන කුප්පකම් කරන මිනිමරණ මේ සමාජයට විරුද්ධව තමයි තුමා නැගී සිටියේ කියලා. ඉතින් ඒ අතරතුර තුමාගේ වාක්‍ය ශෛලිය තිබුණු බෑක් සයිඩ් කතා, ෆ්‍රන්ට් සයිඩ් කතා ඒව තමයි මේ සමාජයට ලොකුම හානියක් වෙලා තියෙන්නේ. අද ඒව තමයි ලොකුම හානියක් වෙලා තියෙන්නේ. ගණිකා ජාවාරම්, කුඩු ජාවාරම් ඒව නෙමෙයි අද මේ රටට ලොකුම හානිය කරලා තියෙන රංජන් රාමනායකගේ පොඩි වාචාල ගතියක් තියෙනවා මම දන්නවා අපේ මිත්‍රයාගේ ඒ වාචාල කටින් පිටවුණු වචන තමයි අද මේ සමාජයට ලොකුම හානිය වෙලා තියෙන්නේ. ඒ නිසා ගරු මූලාසන මන්තුමිනි අපි කතා කරන්නේ රංජන් රාමනායක මැතිතුමාගේ නඩු තීන්දුව ගැන නෙමෙයි. අද මේ ආණ්ඩුව බලයටපත් වෙලා කරන්නේ මොනවද? දැන් අපේ සහෝදරයා කතා කරා අපේ වසන්ත යාපා බණ්ඩාර සහෝදරයා ඥාතියා වගේ එතුමා කතා කරා සීනි ගැන. එතුමා කියනවා රුපියල් 49.75කින් සීනි බත් අඩු කරපුවාම මේ ගුදන් වල ගබඩා වල තිබුණු බට් එක ආවලු. එහෙම ඉන්නේ නැහැ පෑ 24 වෙනි ගරු මන්තුමිය නැව් වලින් ආවේ. ටොන් 70000 කට ආවා. රුපියල් 85ට ගැසට් එකක් ගැහුවා රුපියල් 85ට මම මේ රටේ සමස්ත දන මෙතන ඉන්න අය සීනි කන්නේ නැතුව ඇති. සමස්ත ජනතාවගෙන් අහනවා රුපියල් 85ට සීනි කෑවද ඔබතුමාලා කියලා. රුපියල් 85ට සීනි දීම අර අපේ භාණ්ඩාගාරයට අහිමුණු බදු ආදායම රුපියල් කෝටි 1000ක් බිලියන 10ක් මිලියන 10000ක් මේ කාගේ සල්ලිද කාට හිමියොද සල්ලිද මේ රටේ සංවර්ධනය වෙනුවෙන් සුභසාධන වෙනුවෙන් සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරන්නේ රුපියල් කෝටි 10000ක් තමයි රුපියල් කෝටි 1000ක් තමයි මේ අහිමුනේ ජාවාරංකාරය කොට එතුමා කෝ ඒද බීද සීද විල්මද කියලා ඒද බීද නෙමෙයි විල්ම තමයි වෙන එකක් නෙමෙයි ගනේ විනා විල්ම සජාඩ් මෞජුඩ් මේගොල්ලන්ගේ ගජ මිත්‍රයා අපි බය නැහැ නම කියන්න ජනාධිපතිතුමාගේ දකුණු අත නන්දසේන රාජපක්ෂ මහත්තයාගේ දකුණු අත දැන් නන්දසේන රාජපක්ෂ මහත්තයාගේ එතුමා මේ විරසක වෙයි දන්නේ මම කියන්නේ එතුමාගේ නම බොහොම ගෞරවයෙන් මොකද නන්දසේන කියන්නේ බොහොම ගෞරවණීය නමක් අපේ ඈ නන්දසේන සිරිසේන සේන කියලා රජවරු පළවෙනි සේන සහ දෙවෙනි සේන කියලා අපේ ඉතිහාස රජවරු දෙන්නේ රජ කරලා තියෙනවා ඈ එතුමා සිරිසේන හිටපු සිරිසේන ඒ නිසා ඒකට එදිරි වෙන්න වෛර වෙන්න තරහ යන කාරණයක් නෙමෙයි ඒ නිසා සීනි ජාවාරම එදා මේගොල්ලෝ කරේ තියන් ගිය මහ බැංකුව මහ දවල් මංකොල්ල කෑව වගේම ගන්න ජාවාරම රුපියල් කෝටි 1000ක් හැබැයි මහ බැංකුවේ ඒ අහිමුණු මුදල පර්පචුවල් ට්‍රෙෂරි සාධනය අද රඳවගෙන තියෙනවා මහ බැංකුව විසින් හැබැයි සීනි ජාවාරමේ සල්ලි කො 85ට සීනි කෑව අපේ රටේ යනතාව නෑ මේව තමයි ජාවාරම් ඒ තරම් නෙමෙයි තව ජාවාරම් සිදු වෙනවා ඊයේ කැබිනට් පත්‍රිකාවක් කාලා තියෙනවා ගල්ලඟුරු ටොන් ලක්ෂ 3ක් ඩොලර් 96කට මිලදී ගැනීමක් සම්බන්ධව කැබිනට් පත්‍රිකාව මේ වන විට ස්පොට් ටෙන්ඩර් මගින් කරපු ටෙන්ඩර් කීපයක් කැන්සල් කරලා ඒ කැන්සල් කරපු ටෙන්ඩර් වල තියෙන රුපියල් ඩොලර් 56කට එක ටොන් එකක් ගන්න රුපියල් ඩොලර් 30ක් අහිමි වීමක් විතර සිදු වෙනවා රටට පාඩුවක් එනවා එහෙනම් ලක්ෂ 3ක් මෙට්‍රික් ටොන් එනකොට ඩොලර් 30කින් වැඩි කළ බලපාන රුපියල් බිලියන 1.7කට ආසන්න එහෙම නැත්නම් රුපියල් කෝටි 170කට වැඩි අලාභයක් සිදු වෙන ගනුදෙනුවක් මේ ගනුදෙනුව ඒ නිසා මේ ආණ්ඩුව කොහෙද යන්නේ කියන එක අපිට පේනවා ඒක අපිට බොහොම පැහැදිලි ඒ නිසා පැහැදිලිවම මේ ආණ්ඩුව කටයුතු කරනකොට අද දන්නවා මොකද්ද කරන්න යන්නේ කියලා පොල් පැලේ කන්න තමයි යන්නේ කියලා අපිට බොහොම පැහැදිලි ඒ නිසා හොරකම් අද දවසින් දවස වර්ධනය වෙමින් යන්නේ ඒ වගේම අපි දන්නවා අද කොරෝනා උදුර අද නීතියක් නැහැ මේ රටේ දැන් ඊයේ පෙරේද අපි දන්නා අපේ සහෝදර පියල් නිසාන්ත මන්තුමාට කොරෝනා ඇදිලා අපි තුමාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා එතකොට එතුමත් එක්ක දවස් 5කට කලින් අපි දැක්කා ජනාධිපතිතුමත් එක්ක හොරණ වගවත්ත ටයර් කර්මාන් ශාලාව හිටියා විමල් විරංස මහත්තයත් හිටියා විමල් විරංස මහත්තයා මෙන්න දැන් අද උදේ ප්‍රශ්නෙට උත්තර දෙන්න දීලා මේ සමාජ වගකීම තියෙනවද මේ කොරෝනා නීතිය තියෙනවද මහින්ද අමරණ මහත්තයත් හිටියා දැන් අපේ අහිංසක ගමේ මිනිස්සුකගේ ගෙදරකට කොරෝනා රෝගියෙක් හිටියොත් මොකද වෙන්නේ? අල්ලපු වටේම තියෙන ගෙවල් සේරම නිරෝධානය කරනවා. අල්ලගෙන කුදලගෙන යනවා. අඩුමාන ගෙදර ඉන්න බල්ලට පූසන හරකට කණ්ඩාය දෙන්න එකක් නෑ මිනිහෙක් ගවේ. ඊට පස්සේ කුදලගෙන ගිහිල්ලා කොහේ හරි දානවා. ගමේ පොඩි මිනිහට තියෙන නීතිය ලොකු මිනිහට අද තියෙනවද? නෑ මන්ත්‍රීතුමී. ලොකු මිනිහට තියෙන නීතිය නෑ. ගමේ පොඩි මිනිහා පොල් ගෙඩියක් හොරගම් කරොත් උස්සගෙන ගිහිල්ලා ආනෝ හිරේ. හැබැයි ලොකු මිනිස්සුනේ නීතිය නෑ. ඔවුන්ට ආවරණ තියෙනවා. ඒ නිසාද මේ රට එදා 169ක් මිනිස්සු බලාපොරොත්තු වුණු රට නෙමෙයි වෙන්නේ. ඒ රට නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ කියන එක බොහොම පැහැදිලි. ඒ නිසා ගරු මූලස්වර මන්ත්‍රීතුමියනි, අපිට අවශ්‍යයි මේ වෙනස කරගන්න.
ඔබතුමාට මිනිත්තු දෙකක් තියෙනවා.
අපිට අවශ්‍යයි මේ වෙනස් ගමන යන්න. දැන් පහුගිය කාලේ සර් ෆේල් කියලා කිව්වා. ඉතින් එතකොට මොකද්ද කරන්න ඕන? සර් බලන්නවා පාස් වෙන්න. මොකද්ද වැරදුනේ කියලා හොයාගන්න ඕන. මොකද්ද හදාගන්න ඕන දන්න කියලා අඳුරගන්න ඕන. දැන් එහෙම අඳුරගෙන නැහැ. ඒ අඩුපාඩු පෙන්නන අය. ඇයි අඩුපාඩු පෙන්නන්නේ? මොකද්ද? ඒ අඩුපාඩුව පිළිබඳව තක්සේරුවක් කරනවා වෙනුවට ඒ අඩුපාඩුව පෙන්නන අයට විරුද්ධව තර්ජනය කරනවා. අපේ සහෝදර හරින් ප්‍රාන්දු මැතිතුමා මේව ගැන කතා කරපුවාම ඒවට විරුද්ධව ජනාධිපතිතුමා ප්‍රචාර දැක්වේ බොහොම තර්ජනයක් කරලා. එතුමා මොනවද කිව්වේ? අපේ හිතවත් හරින් ප්‍රාන්දු මැතිතුමාට ප්‍රභාකරන්ට සංසන්දනය කරා. ප්‍රභාකරන්ගේ ඝාතනයට සංසන්දනය කළා. හරින් ප්‍රාන්දු මැතිතුමාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වා. හරින් ප්‍රාන්දු මැතිතුමා මොකද්ද කිව්වේ? පාස්කු ප්‍රහාරය. දැන් මේගොල්ලෝ කරේ තියාගෙන ගිය දඩේම පාස්කු ප්‍රහාරය දැන් කෝ දඬුවම් දීම? අද මේ ආණ්ඩුව කරන්නේ ප්‍රාස්කු ප්‍රහාරයේ පශ්චාත් මරණ පරීක්ෂණය කරන්නේ. මරණයට හේතුණු කාරණය වෙඩි තිබ්බේ කවුද? බෝම්බ පත්තු කරුවේ කවුද? සැලසුම් කරේ කවුද කියන එක හොයලා බලන්නේ නැහැ. මරණයෙන් පස්සේ පශ්චාත් මරණ පරීක්ෂණය විතරයි කටයුතු කරන්නේ. වළක්වා ගත්තේ නැත්තේ ඇයි? අවශ්‍ය ප්‍රියවර ගත්තේ නැත්තේ ඇයි? ආරක්ෂාව දුන්නේ නැත්තේ ඇයි කියන එක විතරයි හොයලා බලන්නේ. එනිසා පාස්කු ප්‍රහාරය පැහැදිලිවම ආණ්ඩුව වගකීතු කියන චෝදනාව තමයි හරින් ප්‍රාන්දු මැතිතුමා දා කිව්වේ. ඒකට දක්ව ප්‍රතිචාරය තමයි ජනාධිපතිතුමා ආරවිදේ ප්‍රතිචාර දැක්වීම. එනිසා අපි ඔහොම තරේ හෙලා දකින්න ඔය ප්‍රකාශ. එනිසා අපි පැහැදිලිවම කියන්නේ අද අපි විපක්ෂයේ ඉන්නේ. අපි දන්නවා අපිට තව අවුරුදු දෙක තුනක් හතරක් ඉන්න වෙනවා. හැබැයි අදේ වගකීතු රජයක් විදිහට කටයුතු කරන්න ඕන. මේ රටේ ජනතාවට ඒ දුන්නු පොරොන්දු ඉෂ්ට කරන්න ඕන. මේ රටේ ජනතාව බලාපොරොත්තුවක් තිබුණා. ඒ බලාපොරොත්තු නෙමෙයි අද ක්‍රියාත්මක වෙන්නේ. අද විද්‍යාව වෙනුවට මිත්‍යාව ක්‍රියාත්මක වෙනවා. දැන් ඊයේ පෙරේද මේ කට්ටියම ධම්මික පැණිය ගහලා රිවර්ස් පෙත්ත ගහලා හිටියේ. දැන් ඊයේ පෙරේද දැක්ක ධම්මික පැණිය බීපු අපේ පියල් සාන්ත මහත්තයාටත් කොරෝනා හැදුණා. ඉතින් මේ විදියට මේ විදියට මුලාවෙන් ජනතාව ඉස්සරහට යන්න බෑ. මිනිස්සු හැමදාම අඳින්නේ නෑ. මිනිස්සු හැමදාම රැවටෙන්නේ නෑ. මිනිස්සු මෙහෙම රවට්ටන්න බෑ. මිනිස්සු ඔල මොට්ටල මෝඩය මිනිසක් කියලා හිතන් ඉන්නවා නේද? ඒක වැරදි. ඒ නිසා ගරු මූලාශ්‍රයේ මන්ත්‍රීතුමනි, මේ රටට අවශ්‍ය විද්‍යාවත් එක්ක රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් බලවේගයක්. ඒ බලවේගය නිර්මාණය කරන්න සමග ජන බලවේග සූදානම්. අපිට හොඳ කණ්ඩායමක් ඉන්නවා, ශක්තිමත් කණ්ඩායමක් ඉන්නවා.
අවසන් කරන්න.
සමග ජන බලවේග කියන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා විතරක් නෙමෙයි. ඊටම දක්ෂ තරුණ කණ්ඩායමක් මේ සමග ජන බලවේග ඉන්නවා. ඒ නිසා පැහැදිලිවම ඒ කණ්ඩායමත් එක්ක ඒ විකල්ප ආණ්ඩුව අපි නිර්මාණය කරන්න, මේ රට නිවැරදි දිශාවට ගෙනියන්න, දිශානතියට අරගෙන යන්න අපිට වැඩපිළිවෙලක් තියෙනවා. වැඩපිළිවෙල ඉදිරියේ ක්‍රියාත්මක කරනවා කියන එක මතක් කරගෙන මම වැඩි ස්තුතියි වන්දනා බොහෝ ස්තුතියි.
අශෝක අබේසිංහ ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 5ක කාලයක් තියෙනවා.
5යි. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද මෙම රජයේ විශේෂ වෙළඳ භාණ්ඩ අනතේ යටතේ නියමයන් කීපයක් පිළිබඳ සමා සාකච්ඡා කරන්නේ ගැසට් පත්‍ර කීපයක් විකුත් කරලා තියෙනවා. බදු අඩු කරන්න, බදු වෙනස් කරන්න. 2020 අයවැය වාර්තාවේ තියෙනවා භාණ්ඩ හා සේවා මත බදු බිලියන 631ක් බලාපොරොත්තු වෙනවා, කෝටි 63100ක්. හැබැයි ඒක 2021 වසරේ මුලාසනරුවන් මන්ත්‍රීමේනේ භාණ්ඩ හා සේවා මත බදු බිලියන 823ක් බලාපොරොත්තු වෙනවා. කියන්නේ බිලියන 192ක් කෝටි 19200ක බදු වැඩි කිරීම, බදු මත භාණ්ඩ මත බදු පනවල ආදායම් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා කෝටි 19200ක්. එතකොට 2020 අයවැයේ තියෙනවා විදේශ වෙළඳාම් මත බදු බිලියන 403ක්, ඒ කියන්නේ කෝටි 40,300ක්. ඒක 2021 වසරේ බිලියන 530යි, කෝටි 53,000යි. බිලියන 124ක, ඒ කියන්නේ කෝටි 12,700ක විදේශ වෙළඳාම් මත බදු අය කරලා ජනතාව මත බදු බදු බර වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අද මේ යෝජනා කරලා තියෙන භාණ්ඩ සේවා මත බදු 2021 වසරේ 2020ට වඩා කෝටි 19,200කින් වැඩියෙන් ගන්නවා. ඒ කියන්නේ ජනතාව මත බදු පැටවෙනවා. මට එතකොට හිතෙනවා, මම දැක්ක ඊපෙරද පත්තරයක ජනපති මේ සැබෑ කරමින් තිබෙන්නේ සෞභාග්‍ය දැක්වේ ජනතාවට දුන් පොරොන්දුද? මේ නලින් බණ්ඩාර මහත්තුමා කිව්වා දැන් මේ පොරොන්දු. දැන් කියන්නේ මේ කවුද? උදේගම්මම ජනපති මේ සැබෑ කරමින් තිබෙන්නේ සෞභාග්‍ය දැක්වෙන් ජනතාවට දුන් පොරොන්දුද? මොනවද මේ පොරොන්දු? එක් රටක එක් නීතියක් කිව්වා. දැන් ඒ එක් රටක එක් නීතියක් තියෙනවද? තමයි ගජපිතුරන්ට එක නීතියක්, සාමාන්‍ය ජනතාවට එක නීතියක්, දේශපාලන ඥාතීන්ට යාළුවන්ට එක නීතියක්, විරුද්ධ පක්ෂයට එක නීතියක්. එතකොට මේ ජනතාව ජනාධිපති සැබෑ කරමින් ඉන්නේ මේ සෞභාග්‍ය දැක්මේ ඒ කියපේකද? ඒ වගේම ජනතාවට මිත්‍යාව පතුරවමින් ඉන්නවා. මේ අපි දැක්කා දැන් කතානායකතුමාගේ කාර්යාලයේදී පැණි බොනවා. මේ ධම්මික පැණිය බොනවා. ඒ පැණිය බීපු මන්ත්‍රීවරයෙක් කියනවා අපි පවුලටම ඒ විදිහට මාත්‍රාව බීවා පවුලටම හැදිලා කියලා. අපේ පියල් නිසාන් මන්තුමාට හැදිලා. දැන් එහෙම තියෙද්දි මොලාසරවන මන්තුමීනි ගුවන්තොටුපලේ ඊමේල් එකෙන් යවන ඊමේල් එකක් ගුවන්තොටුපලේ සේවකිය සියල් දෙනාටම ධම්මික පැණිය සල්ලි වලින් ගන්න කියලා. ධම්මික පැණිය සල්ලි වලට ගන්න කියලා ගුවන්තොටුපලේ ඊමේල් එකෙන් යවනවා මේ සියලුම දෙනාට සල්ලි දීලා ගන්න කියලා. ඒගොල්ලෝ කියනවා ඔව් මේ ASL employees on payment සල්ලි දීලා මේ ධම්මික පැණිය කෙලින්ම කියලා දෙනවා. Progressive workers union commercial and industrial service has made arrangement to distribute Mr. ධම්මික බණ්ඩාරස් hellos to ධම්මික පැණිය among ASL employees on payment. මෙන්න කියනවා මේ ඊමේල් යවනවා. එතකොට මේ මොකද්ද මේ මිත්‍යාව? මේකද මේ සෞභාග්‍ය දැක්ම? සෞභාග්‍ය දැක්ම මේකද? ලංකාවේ ජනතාවට එන්නත් ගේන්න කිසිම වැඩ පිළිලක් නැහැ. එන්නත් ගේන්න කිසිම වැඩක් නැහැ. ධම්මික පැණිය බොන්න කියලා ආයතන වලට කියනවා. අද වෙද්දි ගුවන්තොටුපලේ, මත්තල ගුවන්තොටුපලේ, ගිනි නිවනන්සේ හතර දෙනෙකුට කොවිඩ්. හතර දෙනෙකුට කොවිඩ් ඇවිල්ලා තියෙනවා. පැණිය බීර නැද්ද? ඒ හැබැයි තත්ත්වය මොකද්ද? මේකද ජනතාව බලාපොරොත්තු වෙන්නේ? ඉතින් ඒක නිසා අපි විශේෂයෙන්ම ජනතාවට රටට කියනවා ඒ බලාපොරොත්තු වෙච්ච ඒ සෞභාග්‍ය දැක්මේ බලාපොරොත්තු වුණු දේ ලබා දෙන්න. ඒක ලබා දෙන්න හැම තැනම ප්‍රශ්න. දැන් සාමාන්‍යයෙන් අද වෙද්දි පහේ ශිෂ්‍යත්වයේ දරුවන්ට විශාල ප්‍රශ්නයක්. පහේ ශිෂ්‍යත් දරුවන්ට ලංකාවේ ඉතිහාසයේ වැඩිම 191යි. මං කුරුණෑ දිස්ත්‍රික්කේ මලිදේවට ගන්න 191යි. කවදාකවත් එහෙම වෙලා නැහැ. 186 තිබුණේ. දැන් දරුවෙකුට දාන්න බෑ. ඔව් දැන් ඒ කියන්නේ එක පේපර් එකකට 90ට 95ට වැඩි ගත්ත ළමයෙකුට කුරුණෑල දිස්ත්‍රික්කේ මලීදේවට යන්න බෑ. අම්මලා අඬනවා, දරුවෝ අඬනවා. මට අද එක අම්මා කෙනෙක් කතා කරලා කිව්වා ඒ දරුවා GL පිරිස් මැතිතුමාගේ ටෙලිවිෂන් එකේ යද්දි GL පිරිස් මැතිතුමාට බයිනෝනේ දරුවා. එයි මොකද්ද මේ කරලා තියෙන්නේ? දැන්
ප්‍රසන්න
මගේ වෙලාව දෙන්න. ඔය කඩේම් ලකුණ පිළිබඳව ඔබතුමා කතා කරන්නේ නැත්නම් එතන විරෝධයේ මොකක්ද විෂමතාවයක් තියෙනවද? ඒක පැහැදිලි කරන්න නම්
ඔබතුමා
දැන් 100 කඩේම් ලකුණු ප්‍රමාණය වැඩි වෙලා තියෙන ළමයිගේ ලකුණු ප්‍රමාණය වැඩි වෙලා තියෙන ඉඳා
පාර යම් යම් හේතුවක් මත විභාග ලේසි කරලාද මන්ද නැහැ. හැම ළමයටම aran තියෙන විශාල ලකුණු ප්‍රමාණයක්. එතකොට මලීදේව විද්‍යාලයේට ලකුණු 186 මෙතෙක්ක ළමයි ගියේ. මේ පාර 191යි. රොයල් එක 193යි.
ඉතින් ළමයින්ට එතකොට ලකුණු මට්ටම සලකලා බලන්නේ එක එක වර්ෂවල කඩීම ලකුණු උඩට පල්ලෙහාට යනවා. කඩීම ලකුණු බලන්නේ එක
ළමයි හස්තාලිකාවට ගිහලා ළමයිගේ දෙමව්පිය මේ දරුවන්ට
විභාගේ සමත් වෙච්ච ළමයිට කරන
අසාධාරණ මේ අසයියේ ඉහනම් ඊයේ මොකද්ද අධ්‍යාපන අමාත්‍යාංශය සිට අපිට දෙමව්පිය බෝඩ් අල්ලගෙන හිටියේ මොකටද එහෙනම් ඒ අසාධාරණයක් ඉඳලා ඒ ළමයින්ට අසාධාරණ වෙලා තියෙනවා මේ කරලා තියෙන මේ ළමයින්ට හීන පෙන්නලා ළමයින්ට විභාග පාසෙන් මෙයා කරලා ලකුණු විභාගේ අඩු ලේසි කරලා විශාල ලකුණු ප්‍රමාණයක් ගත්තාම හැබැයි ඉස්කෝල වලට ගන්න ගියාම තමන්ගේ දිස්ත්‍රික්කේ කුරුණෑගල දිස්ත්‍රික්කේ ළමයෙකුට මලීදේවට යන්න බෑ 190
190ක්
කියන්නේ කීයද? ඉතින් මේ තත්ත්වය තුළ මේ වගේ රටේ ජනතාවට මේ කරන්නේ සෞභාග්‍ය දැක්ම ඇත්තක් කරන්නද මේ යන්නේ? ඉතින් මම කියනවා අර මේ රටේ ජනතාවට නික අප 69 ලක්ෂයක් රැවටිලා ඡන්දේ දීලා මොකද්ද මේ වෙලා තියෙන්නේ? ජනතාවට දැන් අපි දැක්ක ඊපෙරද කියනවා අර රතු නූල් කට්ටිය තමයි මේ රට පාලනය කරන්නේ.
රතුනූල බැඳගෙන ඉන්නවනේ මෙතන කී දෙනෙක් ඉන්නවද දන්නේ නැහැ. ඥානක්කගේ රතුනූල බැඳගත්තාය. බලන්න රතුනූල බැඳගත්තාය තමයි රටපාලන රතුනූල බැඳගත්තාය කියන විදියට ඥානක්ක කියන විදියට රටපාලන එකෙන් හින්දා දන්නේ නැහැ. මේ රටේ මේ දරුවන්ටත් මේ මේ සාමාන්‍ය ශිෂ්‍යත් විභාගයේ ඉස්කෝලේකට යන්න බෙට තරම් ලකුණු මට්ටම වැඩි කරලා තියෙනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි. ගරු පියුම් අනුප පස්කුවල් මන්ත්‍රීතුමා මිනිත්තු 7ක කාලයක් තියෙනවා.
අයිබුවන් කරු මුලස්නාරුඩ කරු මන්ත්‍රීතුමියනි, විශේෂයෙන්ම අද කතා කරන්නේ ආර්ථිකයට අදාළ පනත් වලට අදාළ වැදු පනත් වලට අදාළ කාරණාවකයක්. නමුත් ඊට පෙර COVID-19 වසංගතය අපේ රට තුළ එවගේම පාර්ලිමේන්තුව තුළටත් යම්කිසි ආකාරයකට පැමිණලා තියෙන නිසා ඒ පිළිබඳවත් යම් පැහැදිලි කිරීමක් කළ යුතුයි. අපි දන්නවා දැන් මේ මොහොතකට පෙරත් ධම්මික පැණිය පිළිබඳව එවගේම අපේ ඒ වෛද්‍ය ක්‍රමයේ පිළිබඳ යම් කිසි ආකාර සමච්චලයක් තමයි කතා කරපු මන්ත්‍රීතුමා කතා කළේ. අපි දන්න යුරෝපයේ මේ වෙනකොට ප්‍රතිශක්තිකරණය පිළිබඳව එන්නත් වලින් මරණ ගණනාවක් සිද්ධ වෙලා තියෙනවා. වැරදිලා තියෙනවා. නමුත් පිටරටින් එන සියලු දේ හරි කියලා හිතාගෙන පිටරටින් නම් හරි කියලා හිතාගෙන විදේශයෙන් පැමිණෙන සියලු දේ හරි කියලා හිතාගෙන ඉන්න සමගි ජන බලවේගයේ තමයි විරුද්ධ පක්ෂයේ ඉන්නේ. ඒ විරුද්ධ පක්ෂය මේ ආයුර්වේදය ශක්තිමත් කරලා කොහොමද මේ කොරෝනා වලට මුහුණ දෙන්නේ කියන එක පිළිබඳව වචනයක්වත් කතා කරනවා මට මෙතෙක් කාලයක් ඇහුනේ නැහැ. ඒ වගේම මුළු රටේම අපිට තියෙන ඛේදවාචකයක් තමයි ඒක. ඉංග්‍රීසීන් අපේ ආයුර්වේදය අපේ හෙළවෙදකම සුනුවිසුණු කරන්න අවශ්‍ය කරන කටයුතු කරා වගේම නිදහසෙන් පස්සේ අපේ ප්‍රශ්නවලට මුහුණ දෙන ආකාරයට මේ අපේම වූ හෙළවෙදකම එහෙම නැත්නම් ආයුර්වේදයට ශක්තිය පණ පොවන්න අවශ්‍ය කරන කටයුතු සිද්ධ කරන්න අවශ්‍ය කරන කටයුතු විරුද්ධ පක්ෂයෙන් කරන්නේ නැහැ. අපි දැන් දන්නවා වෛද්‍ය ක්‍රමය වෙනුවෙන්ම හෙළවෙදකම් වෙනුවෙන්ම ආයුර්වේදය වෙනුවෙන්ම රාජ්‍ය අමාත්‍යාංශ පිහිටවල තියෙනවා. ඒ වගේම අපි දන්නවා 2020 මාර්තු මාසේ නිරෝධායන පනත යටතේ ගැසට් නිවේදනයක් නිකුත් කළා. ඒ ගැසට් නිවේදනය තුළ සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වුණත් හෙළ වෛද්‍යවරුන්ව දේශීය රෝහල් ආයුර්වේද රෝහල් නිසි බලධාරීත්වයට පත් කළ තිබුණේ නැහැ. ඒ රෝහල් තුල අපිට කැමති වුණත් මට කොරෝනා හැදුනොත් මට ආයුර්වේද ප්‍රතිකාරයක් ආයුර්වේද රෝහලට යන්න අවශ්‍ය වුණත් මට යන්න බෑ. මේ රටේ අවුරුදු 5000කට වැඩි කාලයක් තිබුණු වෛද්‍ය ක්‍රමය තමයි අභියෝගයට මුහුණ දීපු වෛද්‍ය ක්‍රමය තමයි හෙළවෙදකම. මේ සිංහල ජාතිය ඒ වගේම හෙළයෝ මෙච්චකල් අකණ්ඩව චිරාත් කාලයක් අද වෙනතක් ශක්ති සම්පන්න ජාතියක් විදිහට පැවතුනේ මේ හෙළවෙදකම නිසා. ඒක නිසාම සිංහල වෙද උරුම භාරය කියනක ඇතු වෙලා තිනවා. ඒ සිංහල වෙද උරුම භාරයෙන් ගිය සතියේ අපේ ගරු අග්‍රාමාත්‍යතුමා සමග මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ සාකච්ඡාවට අපේ සෞඛ්‍ය ඇමතිතුමිය සහභාගී වුණා. එතුමියත් ඉතාමත් ඉහලින්ම අගය කරලා අනුමත කරලා ඒ දේශීය රෝහලුත් නිසි බලධාරීත්වයට පත් කිරීමට අවශ්‍ය කරන කටයුතු කරනවා කියලා කිව්වා.
ඔබතුමාට මිනිත්තු දෙකක් තියෙනවා.
ඒක නිසා මම මේ අවස්ථාවේදී අපේ පෛත්‍රා වන්නියාරච්චි මැතිතුමියගෙන් ඉල්ලා සිටිනවා ආයුර්වේද වෙදකමත් ආයුර්වේද රෝහලුත් ඒ වගේම ආයුර්වේද කොමසාරිසුත් නිසි බලධාරීත්වයට පත් කළා මේ කොවිඩ් 19 වසංගතයට මුහුණ දීම සඳහා අවශ්‍ය කරන ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය කරන වැඩකටයුතු කරන්න කියලා එතුමිය ඒක අනුමත කරා එතුමිය අග්‍රාමාත්‍යතුමාට කිව්වා ඒක ඉතාමත් ඉක්මනට ක්‍රියාත්මක කරනවායි කියලා ඒ වගේම ගැසට් නිවේදනය වෙනස් කළා නිසි බලධාරීත්වයට එකතු කරනවායි කිව්වා ආයුර්වේද කොමසාරිස්වත් නමුත් යම් කිසි හේතුවක් නිසා එතුමියටත් බාධාවක් ඇවිල්ලා මේක නතර වෙලා තියෙනවා ඒක නිසා රට පුරාම හෙළ වෛද්‍යවරු ආයුර්වේද වෛද්‍යවරු ආයුර්වේද රෝහල් බලාගෙන ඉන්නවා දැඩි උමනාවකින් මේ කොරෝනා වසංගතයට මුහුණ දීම සඳහා චීනය මුහුණ දුන්නා වගේම චීනය අපි දන්නවා පෙරදිග චීන කටු ක්‍රමයත් පෙරදිග වෛද්‍ය ක්‍රමයත් පෙරදිග දැනුම් පද්ධතියේ ප්‍රධාන එකක් තමයි චීනය චීන කටු චිකිත්සා මත පදනම් වුණු වෛද්‍ය ක්‍රමයේ තියෙනවා ඒ වගේම ආසියාවේ වෛද්‍ය ක්‍රමතු ඉතාම ශක්තිමත් පදනමක් තියෙන තමයි ශ්‍රී ලංකාවේ හෙළ වෛද්‍යකම මේ හෙළ වෛද්‍යකමේ ආශ්චර්ය අපේ කොරෝනා වසංගතය මර්ධනය කිරීම සඳහා ප්‍රතිශක්තිකරණ පද්ධති ශක්තිමත් කිරීම සඳහා ලබා දීම සඳහා ඒ ගැසට් නිවේදනයේ සංශෝධනය කරලා සෑම ගෙදරකම මේ හෙළ වෙදකම තුලින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දැනට ශක්තිමත් වෙන හින්දා තමයි ඉතාමත් අඩු ප්‍රතිශතියකින් රෝගීන් මරණයට පත් වෙන්නේ 0.4ක වගේ අනිත් රටවල 0.5 6 7 මට්ටමක රෝගීන් මරණයට පත් වෙනකොට මේ රට තුල ඉතාමත් අඩු ප්‍රතිශතියකින් රෝගීන් මරණයට පත් වෙන එක හේතුවක් තමයි අපේ හෙළ වෙදකමේ තියෙන පදනම
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලය අවසන්යි
ඒක නිසා ඒ පදනම ශක්තිමත් කිරීම සඳහා ගරු අමාත්‍යතුමිය ඉල්ලා සිටිනවා ඒක ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය කරන සියලුම දායකත්වය ඔබතුමිය ලබා දෙන්න කියලා ඔබතුමිට ඒ වගේම අපි ප්‍රශංසා කරනවා මේ කොරෝනා වසංගතය ඉතාමත් හොඳින් මැනවින් පාලනය කළා විධිමත්ව කළමනාකරණය කරමින් ඉදිරියට අනෙක්යන් පිළිබඳව රට විවෘත කරමින් ස්තුතියි
ජේසී අලවතුල ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 7ක කාලයක් තියෙනවා
ඔව් ගරු මුලාසන මන්ත්‍රීතුමනි අපේ හර්ෂණ රාජකාරණ මන්ත්‍රීතුමාගේ වෙලාවක් දෙනවා කියලා එතුමා විනාඩි 5ක්
විනාඩි 4යි තියෙන්නේ හර්ෂණ මන්ත්‍රීතුමාට
එහෙමනම් විශේෂයෙන්ම අද දින බදු සංශෝධන පනත වෙලාවේ කතා කරන වෙලාවේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ රංජන් රාමනායක මන්ත්‍රීතුමා සම්බන්ධයෙන් අද උදේ දීර්ඝ වශයෙන් ඒ සම්බන්ධයෙන් කතා කරා අපේ විපක්ෂ නායකතුමා පැහැදිලි ඉල්ලීමක් කළා කතානායකතුමාගෙන් මේ පාර්ලිමේන්තු තුළ ඉන්න අනිකුත් මන්ත්‍රීතුමාලාට ලබා දුන වරප්‍රසාදයේම රංජන් රාමනායක මන්ත්‍රීතුමාටත් ලබා දෙන්න කියලා මොකද එතුමාට තියෙන අයිතිය පාර්ලිමේන්තුවට පැමිණීමේ අයිතිය එතුමාට ලබා දෙන්න කියලා එතුමා ඉල්ලීමක් කළා ඒ නිසා අපි නැවත වතාවක් ගරු කතානායකතුමාට මතක් කරනවා ඉල්ලීමක් කරනවා ඒ රංජන් රාමනායක මැතිතුමාට ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීතුමාට ලබා දීලා තියෙනවා වගේම එතුමාටත් පාර්ලිමේන්තුවට පැමිණීමේ අවස්ථාව ලබා දීමේ වගකීම එහෙම නැත්නම් ඒ කාර්යභාරයේ තියෙන කතානායකතුමා මත නෑ එතුමාගෙන් ඒ ඉල්ලීමක් කරමින් විශේෂයෙන්ම බදු සංශෝධන පනතේදී අපි පැහැදිලිව කියන්න ඕනි මේ බදු අඩු කරලා ගැසට් කීපයක්ම නිකුත් කරලා තියෙනවා ඒකදී අපි බලන්න ඕනි මේකේ වාසිය ජනතාවට රටේ ජනතාවට ලැබිලා තියෙනවද කියලා අපි උදාහරණයකට ගමු සීනි සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් අමාත්‍යවරයා හැටියට සීනි සම්බන්ධයෙන් එතුමා රුපියල් සීනි වලට පරවා තිබුණු බද්ද රුපියල් 49.75කින් අඩු කරා ඒ අඩු කිරීම තුළ රජයේම ගැසට් එකක් ගැහුවා සීනි කිලෝක මිල පාරිභෝගිකයට යනකොට සීනි කිලෝක් රුපියල් 80ට ලබා දෙන්න ඕන කියලා තොග වශයෙන් ඒ වගේම 85ට සාමාන්‍ය සීනි කිලෝකක් සිල්ලර වශයෙන් ලබා දෙන්න ඕන කියලා ඒ වගේම රුපියල් 90ට ඇසුරුම් කර සීනි කිලෝකක් ලබා දෙන්න ඕන කියලා දැන් අපි අහනවා මේ ගරු සභාවෙන් විශේෂයෙන්ම ලංකාවේ කිසියම් පාරිභෝගිකන මේ මිලට සීනි ලැබුණාද දැන් මේ බදු සාහනේ දීලා මාස 3ක් අවසන් වුණා මේ ජනවාරි මාසයේ 13 වෙනිදාට. එතකොට දින 90ක් තුල මේ සීනි සඳහා ලබා දුන්න බදු සාහනය ගණන් හදලා බැලුවාම කෝටි 1000කට ආසන්න මුදලක්. එහෙමනම් ඒ කෝටි දහහක මුදල රජයේ බාණ්ඩාගාරයට අහිමි වෙනකොට එක පැත්තකින් පොදු ජනතාවට මේ සහන ලබා දෙන්න ඕනි කියලා අඩු කරපු අයන් කාටද මේ සහන ලැබුණේ? ඉතින් අපි අහන්න කැමති රජයෙන් විශේෂයෙන් මුදල් ඇමතිවරයාගෙන්, මොකද එතුමා තමයි මේ නියෝගය නිකුත් කරන්නේ. දැන් ආපහු පහුගිය ජනවාරි 14 වෙනිදා ඉඳලා තවත් මාස තුනකට දීලා තියෙනවා මේ සීනි සදාමේ බද්ද සහනේ. එතකොට අපි අහනවා අඩු ගානේ දැන් මාස 3ක් තමන්ගේ ගජ මිතුරන්ඩ එහෙම නැත්නම් තමන්ට අවශ්‍ය අයට රුපියල් කෝටි ගානක බදු සහනයක් ලබා දීලා ජනතාවට එකෙන් සතභාග ලාභයක් ලැබෙන්නේ නැතුව දැන් ඊළඟ මාස 3ක් රජය බලන්නේ ඒ සහනේ තමන් ගජ මිතුරන්ඩම දෙන්නද? මොකද පාරිභෝගික අධිකාරය අපි දැකලා තියෙනවා සාමාන්‍ය වෙලින්දා යම් යම් භාණ්ඩ මිල ගැසට් කරාම ගිහිල්ලා පිටකොඩුවේ කඩවලට ගිහිල්ලා ඒ අයට චර්ජනය කළා, ඒ අයට නඩු දානවා. දැන් පහුගිය මාස 3 තුල මේ ගජ මිතුරන් ලබා දුන්න සහනය තුල අපි අහන්න කැමති ආණ්ඩුවෙන් පාරිභෝගික අධිකාරියෙන් අපි අහන්න කැමති කී දෙනෙකුට නඩු දාලා තියෙනවද? තමන්ගේ ගැසට් එක අනුව පාලන මිලට මේ සීනි ලබා දුන්නාද කියලා? අපි දන්න තරමින් කාටවත් නඩුවක් දාලා නැහැ. එහෙනම් මොකද්ද මේ රටේ මේ තමන්ගේ හිතවතුන්ට මේ ලබා දෙන බදු සහන තුලින් ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ? විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඔක්තෝබර් මාසයේ 13 වෙනිදා ප්‍රකාශයට පත් කරන ලද නියමයන් අනුව විශේෂයෙන්ම මේකේ වාසිය ලැබිලා තියෙන කාටද? දැන් මේ විශේෂයෙන්ම විල්මා සමාගම තමයි ඔක්තෝබර් මාසයේ 13 වෙනිදායින් පස්සේ මේ සීනි සම්බන්ධයෙන් 60% විශේෂයෙන්ම මෙට්‍රික් ටොන් 1,2180ක් ගෙන්නලා තියෙනවා. ඒ වගේම 100% ගාන බැලුවම 60% ප්‍රමාණයක් මේ විල්මා සමාගම තමයි ලංකාවට ගෙනල්ලා තියෙන්නේ. මේට ඉස්සෙල්ලා ජනවාරි මාසේ ඉඳලා ඔක්තෝබර් මාසේ වෙනකන් මේ සීනි සහනය ලබා දෙනකන් කවුද සීනි ගෙනල්ලා තියෙන්නේ ලංකාවට? ඒ තමයි තවත් සීනි ලංකාවට ගෙන්නන සමාගම් 14ක්. ඒ අය ගෙනල්ලා තියෙනවා සීනි මෙට්‍රික් ටොන් 53,36,094ක්. ඒ කියන්නේ මේ මිල අඩු කරන්න කලින් මේ බද්ද අයින් කරන්න කලින් සමාගම් 14ක් ගෙනා මේ ප්‍රමාණය සීනි. එතකොට විල්මා සමාගම ගෙනල්ලා තිබුණ 3% ආසන ප්‍රමාණයක් තමයි ඒ කාල සීමාව තුල ජනවාරි මාසෙ ඉඳලා ඔක්තෝබර් මාසෙ 13 වෙනකම්. එහෙමනම් අනිකුත් සමාගම් 96.75ක්, ඒ කියන්නේ 97ක් තිබුණු ඒ සීනි ගේන අධිකාරිය මේ බදු මිල අඩු කරනවත් එක්කම කොහොමද තනිකර ඒකාධිකාරියක් හැටියට විල්මා සමාගමට ගිය 60%? ඒ නිසා අද වෙලා තියෙන මොකද්ද? තමන්ගේ ගජ මිතුරන් විශේෂයෙන්ම ශැංග්‍රිලා ගනුදෙනුවට, එහෙම නැත්නම් ශැංග්‍රිලා හෝටලේ හා සම්බන්ධව ආයතනයක තමයි විල්මා සමාගමේ මේ සම්බන්ධයෙන් මැදිහත් වෙලා ඉන්නේ. ඒ නිසා අපිට පැහැදිලිව පේනවා මේක එක් පුජ්‍යලයකට එක පැත්තකින් රජයට ලැබෙන්න තියෙන විශාල මුදලක් මිලියන 10,000ක් විතර මුදලක් අහිමි වෙලා තියෙනවා. එතකොට අනිත් පැත්තෙන් පාරිභෝගිකට ඒක වාසිය ලැබිලා නැහැ. ඒ වගේම ඒකත් එක්කම අපිට පේනවා මේ සීනි හා සම්බන්ධ සීනි ආනයනකරුවා ඉන්න 15ක් විතර ඉන්නාගේ අනිත් 14 දෙනාම විල්මා සමාගම ඇරෙන්න මේ තත්ත්වය තුළ ඉතාමත් අපහසු තැනකට ඒ අයගේ ව්‍යාපාර කඩාවැටෙන තැනකට පත් කරලා තියෙනවා. එහෙනම් අද මොකද්ද කරලා තියෙන්නේ? මේ රජය කරලා තියෙන පැහැදිලිව මේ සීනි හා සම්බන්ධව කතා කිරීමේදී තමන්ට උදව් කරපු, තමන්ට සහාය දෙන ඒ ගජමිතුරන්ට රජයේ ජනතාවගේ මුදල් හොරා කණ්ඩ, එහෙම නැත්නම් මේ බදු වංචා කරන්න අවශ්‍ය සහයෝගය ලබා දීලා, ඒ විතරක් නෙමෙයි ඒ ඒකාධිකාරය ලබා ගැනීම සඳහා අනිකුත් ව්‍යාපාරිකයන් පහලට දාලා ඒ කටයුතු ක්‍රියාත්මක කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි අහනවා විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් අඩු ගානේ දැන් තවත් මාස 3කට මේ ලබා දෙන කාලය තුල, ඒ කියන්නේ ඊළඟ තත්ත්වය තුල ආපහු 2021 ජනවාරි 14 සිට ආරම්භ වන මාස 3ක් දක්වා මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා විසින් ආපහු මේ සීනි හා සම්බන්ධ දින බද්ද ඉවත් කරලා තියෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා අඩු ගානේ මාස 3ක මේ තත්ත්වය ජනතාවට ලබා දෙන්න බැරි වුණත් මේ ඊළඟ මාස 3ේවත් අඩු ගානේ සීනි මිල ඒ වාසිය බදු අයින් කරන වාසිය ජනතාවට ලබා දෙන්න අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න කියලා අපි මතක් කරනවා. ඒ නිසා අද මේ රජය මේ කරන ක්‍රියාමාර්ග වලින් අපිට පැහැදිලිව පේනවා එක් කාරණාවක් සම්බන්ධයෙන් විතරක් නෙවෙයි අද රජය මේ කරන කටයුතු වලදී විශේෂයෙන්ම සීනි සම්බන්ධයෙන් විතරක් නෙමෙයි අනිකුත් භාණ්ඩවලදී බැලුවත් මේ බදු ඉවත් කිරීම තුළ ඒ බදු වල වාසිය රටේ ජනතාවට ලබා දෙන වැඩපිළිවෙලක් නෙමෙයි ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා අපි කියනවා රජයට මේ කටයුතු වලින් මේ කරන වැඩපිළිවෙල තුලින් තමන්ගේ උදව් කරපු අයට උදව් කරන වැඩපිළිවෙලක් තුළ රජයට විශාල අලාභයක් අද සිදු වෙලා තියෙනවා. දැන් අද බලන්න මේ කොවිඩ් තත්ත්වය තුළ අපි දකිනවා නොයෙකුත් අවස්ථාවල රජයේ මැති ඇමතිතුමාලා මාධ්‍යට ඇවිල්ලා කියනවා මේ කොවිඩ් එන්නත ගේන්න අපිට මුදල් ප්‍රශ්න තියෙනවා කියලා. ඉතින් අපි අහනවා වෙන ප්‍රශ්න වෙන දෙයක් ඕනේ නැහැ. දැන් මේ මාස 3 සීනි වල දීපු බදු සහනෙම්ම මිලියන 1000 කතර ප්‍රමාණයක් මිලියන 10000 කතර ප්‍රමාණයක් අපිට අහිමි වෙලා තියෙනවා. එවන ඒකම ඇතින් මේ කොවිඩ් සඳහා එන්නත ලබා ගන්න. ඒ නිසා අද රජය මේ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල තුල පැහැදිලිවම කියනවා අපේ රටේ ප්‍රශ්න ගණනාවක් උග්‍ර වෙලා තියෙනවා. මේකදී අද රජය මොකද කරන්නේ? අද රජය හැම අංශයකින්ම මර්ධනය කරන්න පටන් ගන්න තියෙනවා. විශේෂයෙන්ම අපි දැක්ක පහුගිය කාලවල මේ සෝෂල් මීඩියා සම්බන්ධයෙන් කටයුතු කරන ගොඩක් දෙනෙකුට නොයෙකුත් ආකාරයෙන් බලපෑම් ගණනාවක් කරනවා. ඒ වගේම විපක්ෂයේ මන්ත්‍රීතුමාලා නොයෙකුත් බලපෑම් කරන්න අද සූදානම් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි පැහැදිලිවම කියනවා අපේ හරේන් ප්‍රනාන්දු මැතිතුමා පාර්ලිමේන්තු කරපු කතාවක් සම්බන්ධයෙන් අපි දැක්කා ජනාධිපතිතුමා එහෙම නැත්නම් විධායකය කොයි ආකාරයෙන්ද හැසිරුණේ කියලා. කොයි ආකාරයෙන්ද ඒකට පිළිතුරු ලබා දුන්නේ කියලා. ඉතින් ඒ නිසා අපි කියනවා රජය මේ ක්‍රියාත්මක කරන සෑම වැඩකින්ම අද අසමත් වෙනකොට ඒ සම්බන්ධයෙන් විශාල වශයෙන් මහජනතාවගේ විරෝධය ඒ වගේම පාර්ලිමේන්තු තුළ අපේ විපක්ෂයේ හඬක් නැගෙනකොට ඒ සම්බන්ධයෙන් විරෝධය නැගෙනකොට අද රජය කරන්නේ මේ මර්ධනය කරන්න කටවහන්න. එහෙම නැත්නම් අද
කතා කාලයක් තියෙනවා.
කතා කරන්න තියෙන නිදහස අද අහිමි කරන්න හදනවා. විශේෂයෙන් විවස්සාදායක සභාව පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලගේ කතා කරන්න තියෙන නිදහස අද සීමා කරන්න හදනවා. විශේෂයෙන්ම පැහැදිලිවම කියන්න ඕනේ අපි රංජන් රාමනායක මැතිතුමාගේ කාරණාව ගත්තත් අද කවුරු මොනවා කතා කරත් එතුමා කතා කරේ මේ රටේ පොදු ජනතාවගේ ප්‍රශ්න, පොදු ජනතාව මුහුණ දෙන ප්‍රශ්න, නොයෙකුත් බලධරයන් ඒක අධිකරණය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මේ දේශපාලඥය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් බලධරයන් වෙන්න පුළුවන්. එයා ඒ කරන අසාධාරණකම්, එයා ඒ කරන වංචාවන් සම්බන්ධයෙන් මේ රටේ කුඩු එහෙම නැත්නම් වෙනත් දේවල් සම්බන්ධයෙන් ඒ රංජන රාමනායක මැතිතුමා විශාල හඬක් නැගුවා. එතුමා බලන්න විදේශ රැකියාවල ඉන්න අපේම සහෝදර සහෝදරියන් සම්බන්ධයෙන් විශාල හඬක් නැගුවා. ඒක අපි කතා කරන්න ඕන දෙයක්. අද බලන්න විදේශ සේවාවල විශාල ප්‍රමාණයක් අපේ රටේ ආයේ මැද පෙරදිග රැකියාවල ඉන්නවා. අද මොකද මේ රජය කරේ? එදා ජනාධිපති මැතිතුමන් ඉස්සල්ලා කිව්වා රට විරුවන් කියලා. නමුත් අද අවුරුද්දක් ගත වුණා මේ කොරෝනා තත්ත්වය තුළ ඒ අයට තමන්ගේ මව් රටේ එන්න තමන්ගේ සේවා ගිවිසුම් කාලේ අවසන් වෙලා තියෙද්දි ඒ අයට එන්න අවශ්‍ය පහසුකම් එහෙම නැත්නම් සාමාන්‍ය ක්‍රමවේදයකට එන්න අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරේ නැහැ. ඉතාමත් අධික මුදලකට නිරෝධානයේ සඳහා ගුවන් ටිකට් පත් සඳහා අය කරමින් විශාල අසාධාරණයක් අද විදේශ රැකියා සේවය අයට අද ඇති කරලා දීලා තියෙනවා. ඒ නිසා අපි කියනවා හැම අංශකින්ම අද ඒකත් මේ කොරෝනා තත්ත්වය තුලත් විදේශ ශ්‍රමිකයනුත් අද අසාධාරණ ලක් කරලා ඒකත් ව්‍යාපාරයක් බවට පත් කරගෙන තියෙනවා. අද ඒකත් ගද මිතුරන්ට තමන්ගේ අවශ්‍ය මුදල් උපයන මාර්ගයක් බවට පත් කරලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය තුල හැම අංශකින්ම මේ රජය තමන්ගේ කටයුතු අසමත් වෙනකොට අද මර්ධනය ආරම්භ කරලා තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිව කියනවා මේ රටේ විධායකයන් ඒ වගේම අනිකුත් සියලුම දෙනාට මතක් කරනවා පාර්ලිමේන්තුව තුල විතරක් නෙමෙයි මේ රටේ ජනතාවගේ භාෂණයේ නිදහස වෙනුවෙන් අපි අද ගමක් ගාන ගිහිල්ලා ඒ සඳහා අවශ්‍ය ජනතාවගේ අවධානය අපි යොමු කරලා තියෙනවා. ඒ නිසා අපි කියනවා මේ රජයට තමන් අසමත් වුණාට, තමන් ෆේල් වුණාට ඒක සඳහා තමන් අවශ්‍ය ප්‍රතිකර්ම යොදන්න නැතුව විපක්ෂයේ මර්ධනය කරන්න සූදානම් වෙන්න එපා කියලා අපි ආණ්ඩුවට මතක් කරමින් වෙලාව ලබා දීම පිළිබඳව ඔබතුමා විශ්වාස කරනවෙමින් මම වචන ස්වල්පය අවසන් කරනවා.
ගරු හේෂා විතානගේ මන්ත්‍රීතුමා මිනිත්තු 4ක කාලයක් තියෙනවා.
පොවිසුතේ ගරු සභාපතිතුමියනි, අද දින පනත් කීපයක් ගැන කතා කරත් මම හිතන්නේ මේ ලැබිච්ච කෙටි කාලය තුළ මේ රටේ ජනතාවගේ සැබෑ තත්ත්වය පිළිබඳව අවබෝධයක් නැති වෙනම මනෝලෝකයක ඉන්න මේ ආණ්ඩුවට යම්කිසි කාරණාවක් දෙකක් මතක් කරලා දෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම අපි දන්නවා අද වෙනකොට රටේ දේපළ ආරක්ෂා කරන්න ආපු රටේ ප්‍රජාතන්ත්‍රවාදී සුරකින්න ආපු රටට අලුත් රාජ්‍ය සේවයක් නිර්මාණය කරන්න ආපු මේ වර්තමාන ආණ්ඩුව ඒ සියල්ල අනෙක් පැත්තට හරවලා තමන්ට හිතෙන ආකාරයට ඒකාධිපතිත්වයක් මුදා හරිමින් මේ රටේ ජනතාවගේ පීඩණය අමතක කරලා කටයුතු කරනවා කියන එක විශේෂයෙන් මතක් කරන්න. හොරකමට තිත තියන්න හොරකම වංචාව නතර කරන්න ආපු මේ ආණ්ඩුව මේ රටේ එදා මහබැංකු හොරු අල්ලන්න පොරොන්දු දීලා ආපු ආණ්ඩුව මහබැංකු හොරු යයි කියන කණ්ඩායම කරපු හොරකමට වඩා මහා විශාල වංචාවක් කළා. අද ඒකට උත්තරයක් දෙන්න ඇමතිවරයෙක් නැහැ. අද ඒකට ආණ්ඩු පක්ෂයේ කවුරුවත් කතා කරන්නේ නැහැ. අපි දැක්කා අද අපේ තරුණ මන්ත්‍රීවරයෙක් පිල්ලෑන් මන්ත්‍රීවරයාගේ කුණු හොදනවා. පිල්ලෑන් මන්ත්‍රීවරයා ආරක්ෂා කරගන්න එක හොඳයි. හැබැයි නුවර මහත්තයෙක් නුව මහනුවර දළදා මාලිගාවට බෝම්බ ගහපු මිනිස්සයව ආරක්ෂා කරන්න කොන්ද තියාගෙන කටයුතු කිරීම ගැන මං නම් බෞද්ධයෙක් විදියට පුදුමාකාර පිළිකුලක් තියෙනවා. ඊට වැඩිය මේ රටේ ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන්න, මේ රටේ ජනතාවගේ තියෙන ගැටලු ගැන කතා කරන්න කට අරින්න බැරුව මේ තමන්ගේ දේශපාලන වාසි වෙනුවෙන් මේ තරම්ම කඩේ යන්නේ ඇයි කියන කාරණාව ගැන අපි විමතිය පළ කරනවා. ගරු සභාපතිතුමියනි, මේ සීනි වංචාව ගැන කතා කරනකොට අපි මේක ගැන නැවත නැවත කියන්නේ මේක ආණ්ඩුවෙන් හරි උත්තරයක් දෙන්න. ආණ්ඩුවෙන් කියන්නේ අපි සැබෑ තත්ත්වය හෙට අනිද්ද එළි කරන්න. සැබෑ තත්ත්වය එළි කරන්න දෙයක් නැහැ. නොවැම්බර් මාසේ දෙවෙනිදා එක ආනායනකරුවෙක් සීනි මෙට්‍රික් ටෝන් 26,000කින් පටන් අරගෙන ආපහු ලක්ෂයක් දක්වා අරගෙන ඉවරලා රුපියල් 85ට දෙන්න කියලා ආණ්ඩුවෙන් ගැසට් එකක් ගන්නකොට අනිත් මිනිස්සුන්ට අනිත් ආනායනකරුවන්ට දෙන්න බැරි වෙනවා. ඒතොර මේ කවුද මේ ආනායනකරුවා? මුස්ලිම් ජාතීන්ට විරෝධීව මුස්ලිම් ජාතීන්ට එරෙහිව කතා කරපු මේ ආණ්ඩුව අද මුස්ලිම් ජන ව්‍යාපාරිකව එකතු කරගෙන මේ රටේ ජනතාවගේ බදු මුදල් ටික තමන් සන්තකයට එකතු කරගන්න විශේෂයෙන්ම ඇමතිවරයා, අපි දැක්කා විශේෂ භාර කැබිනට් අමාත්‍යවරයා මේ ගැන උත්තරයක් දෙන්න බැරුව කතා කරේ එදා. මොකද එතුමා දන්නේ නැහැ මොකද මෙතන උනේ
කියලා.
ඊට උඩ කෙනෙක්, ඊට ඉහළ කෙනෙක් මේකට අතපෝල තියනවා කියන කාරණාව පැහැදිලි. ඒ නිසා අපි කියනවා සීනි වංචාව කියන්නේ රුපියල් කෝටි 1000ක් කියන්නේ මේ රටේ වැක්සින් එක දෙන්න බැරුව ලෝකසේර හිඟා කන මුදල මේ වෙනකොට හොරකම් කරලා දින එක ගනුදෙනුවකින් ගරු සභාපතිතුමනි අපි ඉල්ලනවා අන්නේ වංචාකරුවන්ගේ මුදල් ටික අය කරගෙන මේ රටේ අහිංසක මිනිසු කොරෝනාවෙන් බේරගන්න ඒ අවශ්‍ය එන්නත් මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු කරන්න කියලා.
ස්තුතේ ප්‍රසන්න රණතුංග ගරු ඇමතිතුමා, ඔබතුමාට මිනිත්තු 9ක කාලයක් තියෙනවා.
මූලාසනයේ හොබෝනකරු මන්ත්‍රීතුමියනි, මා පළමුවෙන්ම මේ බදු සහන ලබා දීම පිළිබඳ විවාදයේ ඒ සම්බන්ධව අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාවක් ලබා දීම පිළිබඳව ඔබතුමියට මගේ ස්තුතිය පුද කරනවා. මේ රජයේ බලයට පත් වුණ වහම කඩා වැටිච්ච තිබිච්ච ආර්ථිකය ගොඩනගන්න බදු සහන ලබා දෙන්න කටයුතු කරා. එදා මහබැංකු හොරකමත් එක්ක කඩා වැටිච්ච ආර්ථිකය ගොඩනගන්න අපිට සිද්ධ වුණා. එදා මේ රටේ නගරවල කඩවල් එකින් එක වැහෙන්න පටන් ගත්ත පහුගිය යහපාල නාඩුව කාලේ මිනිස්සුන්ට කඩවල් ව්‍යාපාර කරගෙන යන බැරි තත්ත්වයකට පත් වුණා. ඒ නිසා රජයට ලැබිය යුතු ආදායම හිමිවෙගෙන ගියා. ඒකට විකල්පයක් හැටියට තමයි රටේ ජනතාව අතර මුදල් ගැවසිය යුතු නිසා බදු සහන ලබා දීලා මේ ව්‍යාපාරික ප්‍රජාව ශක්තිමත් කරන්න මේ රජය මූලික අදියරක් හැටියට කටයුතු කරේ. අද ඒ සම්බන්ධව රජයේ වගකීමක් ඇතුව කටයුතු කරලා අද මේ ලෝක ආර්ථික පසුබෑම තුළ අපි රටක් හැටියට අපිට හිත ගන්න පුළුවන් ආර්ථිකයක් එක්ක කටයුතු කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. අද මේ විවාදය ගත්ත වෙලාවේ ඉඳන් බොහෝ දෙනෙක් රංජන රාමනායක අපේ මන්ත්‍රීතුමා ගැන, පිල්ලෑන් මන්ත්‍රීතුමා ගැන කතා කරා. අද මේ දෙක සමාන කරන්න බොහෝ දෙනෙක් උත්සාහ කරනවා. හැබැයි මතක තියාගන්න දෙයක් තියෙනවා, පිල්ලෑන් අවුරුදු 3ක් යහපාල නාණ්ඩුවේ හිරේ හිටියා. එයාට බැරි වුණා චෝදනා පත්‍රයක් දීලා උසාවි දාලා නඩුවක් අහන්න. නඩුවකට නඩු නිමිත්තක් නොමැති නිසා තමයි එතුමාව නිදහස් කරන්න කටයුතු කරේ. හැබැයි රංජන රාමනායක මහත්තයා මන්ත්‍රීතුමා, එතුමා හිරේ ගියේ මේ රටේ අධිකරණයට අපහාස කිරීම නිසා, නැතුව දේශපාලන පිළිගැනීමකට නෙමෙයි. රටක විධායක විවස්ථාදායකය හා අධිකරණ හැලුවට ලක් කරොත් රටේ ජනතාවගේ විශ්වාසය බිඳ වැටගත්තොත් රටක් කරගෙන යන්න බැරි වෙනවා. විශේෂයෙන්ම අධිකරණය රංජන් රාමනායක කරේ කොන්ත්‍රාත්තුවක්. රටේ විනාශ කරන්න, විදේශ උවමනාවන් ඉටු කරන්න මේ රටේ විධායකයට විනාශ කරා. විවස්ථා දායකේ අපි දැක් අද හිරුනිකා ලොකෝ. අද මං අහගෙන මන්ත්‍රීවරු කියනවා පොදු ජනතාවගේ ප්‍රශ්න කතා කරයි කියලා. කියන්නේ පොදු ජනතාවගේ ප්‍රශ්නයක්ද? එදා දේශපාල මට මතකයි 2005 මහින්ද මහත්තයා පැරදුනාම අර අරලියගහ මන්දිරයට ගිහිල්ලා කඩුවක් අරගෙන දඟලපු දැකිලිල්ල. පාර්ලිමේන්තුව විනාශ කරා. මන්ත්‍රීවරුන්ට සමහර මන්ත්‍රීතුමන්ලට මන්ත්‍රීතුමියන්ලට කතා කරන්න බැරි තත්යකට පත් වුණා. ඒ වගේම අධිකරණයේ හැල්ලුවට ලක් කරන්න කටයුතු කරා. අධිකරණයට පැමිණිල්ල දැම්මේ මේ ආණ්ඩුවම නෙමෙයි, පෞගිය රජ කාලේ පැමිණිල්ල දැම්මේ. දාලා නඩුව ඇහුවේ පෞගිය ආණ්ඩුව කාලේ. හැබැයි තීන්දුව දුන්නේ මේ පෞගිය කාලේ. නඩුකාරෙන්ගේ වෙනසක් සිද්ධ වුණේ නැහැ. එහෙමනම් එතුමා හැමදාම කරේ මේ සමාජ විරෝධී වැඩපිළිවෙලක් ගෙන ගියේ. එතුමාට දඬුවම් ලැබුණේ එහෙමයි. නිමලන් සැබතුමා වේදනාවෙන් කතා කරා. ඒ වගේ හැමෝම හැල්ලුවට ලක්වලා බොරු චෝදනා දාලා මිනිසුන්ව හොරෙක් කියලා කියන්න උත්සාහ ගත්තා. හිරගෙවල් වලට අරින්න අධිකරණයත් අධිකරණයේ නඩුකාරයන් එක කතා කරපු හැටි අපි දැක්කා. ඒ නිසා අද එතුමා ගැන ඉදිරිපත් වෙලා කතා කරන මන්ත්‍රීවරුන්ට ලැජ්ජාවක් තියෙනවද කියලා අපිට අහන්න වෙනවා. ලැජ්ජ නැහැ කතා කරන අයට. ගැන කතා කරලා හිරේ ගිය අධිකරණ විවේචනය කරලා හිරේ ගියා ගැන කතා කරනවා. ඒ නිසා ඒ වගේම අද මන්ත්‍රීවරු කතා කරා කොරෝනා එන්නත පිළිබඳව. අද කොරෝනා එන්නත පිළිබඳව WHO එක ලෝක සෞඛ්‍ය සංවිධානයවත් මේ එන්නත කොයි ආකාරයට බලපාන්නේ, මේක ආෆ්ටර් ඉෆෙක්ට්ස් මොනවද කියන එක සනාථ කරන්න කටයුතු කරලා නැහැ. මේ පිළිබඳව තාමත් කතිකාවක් තියෙනවා. ඒ නිසා අද මේ රජයේ රජයක් හැටියට ඉදිරිපත් වෙලා ලලිත් වීරතුංග හිටපු ජනාධිපති ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරලා ඒ කමිටුවේ වෛද්‍යවරු ඒ අදාළ අංශවල නිලධාරීන් සම්බන්ධ කරගෙන මේ වෙනකොට ඒ කමිටුව ක්‍රියාත්මක වෙලා තියෙනවා. මේ වැක්සීන් එක කොයි එකද අපේ රටට සුදු කියලා සුදුසු එක කියන එක හොයා බලන්න. ඒ නිසා අද 20% මේ රටේ ජනගහනයෙන් 20%කට මේ කොවිඩ් එන්නත ලබා දෙන්න ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් වෙලා තියෙනවා. ඒක ලබා දෙන ක්‍රමවේදය ගැන දැන් කතා කරගෙන යනවා. මුලින්ම සෞඛ්‍ය අංශවල අයට, ඒ වගේම ඒ නොමිලේ ලබා දෙන එන්නතේ සෞඛ්‍ය අංශවල මුල් ෆ්‍රන්ට් ලයින් එකේ වැඩ කරන අයටත්, ඒකගේ සෞඛ්‍ය ශේෂ්ඨයේ ඉන්න කණ්ඩායමටත්, ඒ වගේම ත්‍රිවිධ හමුදාවට පොලිසියටත්, ඒ වගේම අපි ඉල්ලීමක් කරලා තියෙනවා සංචාරක ශේෂ්ඨයේ ඉන්න කණ්ඩායමටත් මේ එන්නත නොමිලේ ලබා දෙන්න කටයුතු කරන්න කියලා. ඒ වගේම මේ රටේ 152%කට ජනගහනයෙන් 152%කට ලබා දිය යුතුයි කියන නිගමනයට ඇවිල්ලා තියෙනවා. ඒක ලබා දෙනකොට ඒ ලබා දිය යුත්තේ අවුරුදු 18ට අඩුවට ලබා දෙන්න බෑ. එහෙම සාකච්ඡාවක් මේ වෙනකොට පවතිනවා. දැන්ට තියෙන තත්ත්වය තුළ 152ක් ලබා දෙන්න ඕනි, 120ක් හම්බෙනවා. ඉතුරු සියල්ලම රජය කටයුතු වගකීමක් බාර අරගෙන ලබා දෙන්නත් කටයුතු කරනවා කියන එක මතක් කරන්න ඕනි. අද හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාගේ ගැන එතුමා කරපු කතාවට ජනාධිපතිතුමාගේ ප්‍රතිචාර ගැන කතා කරා. නන්දසේන ගෝඨාභය කියන්නේ හොඳ සිංහල නම, කවලන් නමක් නෙමෙයි. කවලන් වෙච්චුත් තියෙනවා. එහෙමනම් එතුමා ඒකට කියපු කාරණාව ඒක නෙමෙයි. එතුමා ආරක්ෂක ලේකම්වරයා හැටියට කටයුතු කරද්දී, එතුමා කටයුතු කරේ ආරක්ෂක ලේකම්වරයා හැටියට. අද එතුමා රටේ ජනාධිපතිවරයා හැටියට, සංවේදී නායකයෙක් හැටියට, ජනතාවගේ අහුන් ප්‍රශ්න වලට අහුන්කම් දෙන නායකයෙක් හැටියට, ජනතාව ළඟට ගිහිල්ලා ප්‍රශ්න විසඳන නායකයෙක් හැටියට එතුමා කටයුතු කරගෙන යනවා. එතුමාගේ විශ්වාසය පිළිබඳ ජනතාවට ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ විපක්ෂයේ විවේචනය කරන අයට. අද එයා උත්සාහ කරනවා ගෝඨාභය රාජපක්ෂ ෆේල් කියලා හදන්න. හැබැයි අපි සියලු දෙනාම දන්නවා හද සාක්කියට අනුව පෞගිය යහපාලනයට වඩා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ මේ රජය මේ පවතින තත්ත්වයන් තුළ ජනතාව වෙනුවෙන් කටයුතු කරමින් ඉන්නවා කියන එක ගැන මතක් කරන්න ඕනි. අද විපක්ෂය උත්සාහ කරනවා පයි ශිෂ්‍යත්ව ප්‍රතිඵල ගැන කතා කරන්න. මම බස්රාහිර පළාතේ අධ්‍යාපන ඇමතිවරයෙක් හැටියට කටයුතු කරා.
ඔබතුමාට මිනිත්තු දෙකක් තියෙනවා.
අධ්‍යාපන ඇමතිවරයෙක් හැටියට කටයුතු කරා. ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලබා දෙනකොට කඩේ මල් ලකුණක් ගන්නවා. කඩේ ඉඳ ලකුණ හඳුනා ගන්න ක්‍රමයක් තියෙනවා. අපි ඉහළ ලකුණු අය අරන් ඉද්දි පහළින් ලකුණු අරන් ඉන්නාට පාසල් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා නම් දේශපාලන මැදිහත්වීමක් කරා ඒක වැරදි. ප්‍රශ්න පත්‍ර ඒක පහසු එකක්ද අමාරු එකක්ද කියන තීන්දුව මත නෙමෙයි ඒක තීන්දුව කරන්නේ. ප්‍රශ්න ලකුණු ගත්ත ප්‍රමාණය අනුව. ඒ නිසා ලකුණු ගත්ත ප්‍රමාණය මේ ප්‍රශ්න පත්‍රය අමාරු ප්‍රශ්න පත්‍රයක් වුණා නම් ලකුණු ගැනීම අඩු වෙනවා. එහෙම නැත්නම් කඩේම ලකුණු අඩු වෙනවා. හැබැයි අපි දන්නවා ඕනම දෙමව්පියෝ කැමති තමන්ගේ දරුවව ජාතික පාසලකට හොඳ පාසලකට දාගන්න. පහුගිය අවුරුදු පහේ පාසල් අධ්‍යාපනය නගා සිටවන්න මොනවද යහපාලන ආණ්ඩුව කරේ? එදා යහපාලන ආණ්ඩුව කාලේ අධ්‍යාපනය ලබා දීපු ප්‍රතිඵල මොනවද? ප්‍රතිපාදන මොනවද? ඔය පාසල් පද්ධතිය වැඩි දියුණු කරන්න, දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මක බව වැඩි කරන්න මොනවද තීන්දුව කටයුතු කරේ? එදා අපේ රජ්‍ය කාලේ 2015ට ඉස්සෙල්ලා හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම තාක්ෂණ විද්‍යාවත් ඒ වගේම ඒට අවශ්‍ය කරන පාසුකම් ටික ලබා දෙන්න කටයුතු කරා. මට මතකයි බස්නාහිර පළාතේ මෙතන හිටපු මන්ත්‍රීවරු ඉන්නවා. හැම පාසලකම අවශ්‍ය වැසිකිලි කැසිකිලි පාසුකම් ටික අපි ලබා දෙන්න කටයුතු කරා. අදත් නැවත වතාවක් ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අපි කටයුතු කරගෙන යනවා. දරුවන්ගේ අධ්‍යාපනයට මුල් තැන දෙමින් දරුවන්ට මේ පවතින තත්ත්වය තුළ ඒ පාසල් පද්ධතිය නගා සිටවන්නත් දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වයත් නගා සිටවන්න අද කටයුතු කරගෙන යනවා. ඒ වගේම අපි පැහැදිලිව කියන්න ඕනේ සමහර අය ලොකු උත්සාහයක් යදෙනවා අපි දේශීය සම්පත් විකුණනවායි කිය හද කරන්න හදනවායි කියලා. අපි පැහැදිලිව කියනවා වරාහයේ නැගෙනහිර පර්යන්තය පිළිබඳව ජනාධිපතිතුමා මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරලා අපේ දේශ අපේ ස්ථාවරයේ රජ ස්ථාවරයේ පැහැදිලි කරලා තියෙනවා. ඒ ස්ථාවරය තුළ අපි කටයුතු කරනවා කියන කාරණාවත් මතක් කරමින් කාලය පිළිබඳව ගැටලු තියෙන නිසා නැවත වතාවක් රජයක් හැටියට රටේ ජනතාවගේ ප්‍රශ්න හඳුන්වා දෙමින් අපි ඒ ප්‍රශ්නවලට මුහුණ දෙමින් කටයුතු කරමින් සිද්ධ බවක් මතක් කරමින් මම නිහඬව ඔබ උසුතුති.
ස්තුතියි.